මාත්‍යංශ නිවේදන ගෞරව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලේ රම්බුකැලේ මැතිතුමා. ගරු මන්ත්‍රී ඔබතුමාගේ සාකච්ඡා හවස සාකච්ඡාවට ඔය ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕකට අවතුර දෙන්න කිව්වොත් මේ කාලය අපරාධයක්.
නායකතුමනි. හොඳයි. හොඳයි.
හරි. බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මම හිතන්නේ 27/2 යට තිබුතුමා විපක්ෂ නායකතුමා අහපු එක ප්‍රශ්නයක්. 28 වෙනිදා ඊ මාසේ අනිත් ප්‍රශ්නය ත්‍රිපෝෂ සම්බන්ධයේ ප්‍රශ්න දෙකටම උත්තර සපයන්න බලාපොරොත්තු වෙන අතර තා කෙචියෙන් ඔබතුමා අදහපු ප්‍රශ්න දෙකට උත්තර දෙන්නම්. අවශ්‍ය තත්ත්වයන් සම්බන්ධව සහ ඒ ප්‍රකාශයන් සම්බන්ධව ඔබතුමා මුලින්ම ආපු ලීනියර් ඇක්සලරේටර් සම්බන්ධව සහ කොබෝල්ට් සම්බන්ධව ඔබතුමාට එක සහතිකයක් ලබලා දෙනවා. මේ කටයුත්ත අවසන් කරන්න පෙර මේ සවිස්තර මේ විස්තරයක් ඔබතුමාටත් ලැබෙන සලසන. තවර ඔබතුමාටත් බලත හැකි මේ සම්බන්ධව ඉතා ශුද්ධ වූ අර බොරුවක් කියන්නේ ශුද්ධ වූ අශුද්ධ වූ ඇත්තක්ද කියන එක බලාගන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ එතනින් එහාට ඒක ගැන ඒ ප්‍රශ්නය ගැන මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමති මේ අවස්ථාවේදී ඔබතුමා අහපු ප්‍රශ්න තුනම ඊයේ පුවත්පත්වල ප්‍රධාන ශිෂ්‍යයන් හැටියට සඳහන් වෙලා තියෙන එකක් කෝටි 650ක එන්නත් ඉවතට ගෙන්නලා තියෙන්නේ විධායක අධ්‍යක්ෂකගේ නිලමුද්‍රාව හොරාට ගහලා. ඒක තමයි ඔබතුමා පළවෙනි හියුමන් හිමොග්ලොබින් කතාව. දැන් බලන්න මොන තරම් සාබද්ධද මේකේ. මේ පුවත්පත් හිමියට මම කතා කරපුවාම ඊයේ මෙව්වා කණ්ඩායමක් මේක නිවැරදි කරලා අද හරි ඊගාව ඉරිදා හරි එවැනි ප්‍රචාරයක්ම ලබලා දීලා දෙනවා කියන්නේ. මේ මුළු වටිනාකම මේකේ 13 million 650 million කියලා මේ සිංහලෙන් කෝටි කිව්වහම 6.5 billion 6.5 billion ඇත්ත ගාන 136 million. එතකොට මේ ප්‍රශ්නය මම කියන්නම් ඔබතුමාට. No, you didn't mention but I'm saying it is the same subject of the human hemoglobin. ඇත්ත තත්ත්ව වෙලා තියෙන්නේ මේක තාමත්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ වෙයි. මොකද බ්ලඩ් එක එහෙම නැත්නම් ලේත් එක ගැට ගැහෙන ඉතාමත් පරිස්සම. දැන් මේ ප්‍රශ්නේ මතු වුණාට පසුව මට මේක දැනගන්න හම්බ වුණේ දවස් 4කට පෙර. කරු නියෝජ්‍ය කතාපනායකතුමනි, ඒ වෙලාවෙම මම මේ සම්බන්ධව සියලුම කණ්ඩායම් කැඳෙව්වා. කැඳවල මේ ප්‍රශ්නේ මොකක්ද කියලා හොයලා බැලුවා. ඒ හොයලා බලපුවාම හොයලා බැලුවා පමණක් නෙමේ පෙරේදා දවල් වෙනකොට ලංකාවේ ඉන්න සියලුම මාධ්‍ය ජනලා ඒ සම්බන්ධව සාකච්ඡාවක් තිබ්බා. සියලුම මාධ්‍ය ඒ වෙනුවෙන් පෙනී සිටිය පමණක් නෙමේ පුළුල් ප්‍රචාරයකුත් ලබලා දුන්නා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේදී පළවෙනියෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. ඒ ටෙන්ඩර්ස් කෝල් කරලා තියෙන්නේ 2021 චන ජයසුමන අමාත්‍යතුමාගේ කාලේ. ඔය කියන ආයතනයත් ටෙන්ඩර් එක ලබා දීලා තියෙන්නේ එතුමාට. ඒ කෙසේ වෙතත් 2023/22 අවසාන වෙනකොට MSD එකෙන් දැන්වීමක් කරා. තව තියෙන්නේ මාස 2කට පමණයි ස්ටොක්ස් තියෙන්නේ කියලා. ඒ නිසා අපිට ඒ වෙලාවේ සිද්ධ වුණා ඒ තිබ්බ පසුබිමත් එක්ක වහාම මේකට නැවත ටෙන්ඩර්ස් කෝල් කරා. ඒ ටෙන්ඩර්ස් කෝල් කරපුවාම අපිට ආවා අපි මාස 3ක ප්‍රමාණයක් අපි මේකේ ලබා ගත්තා. ඒ මාස 3ක ප්‍රමාණයක් ලබා ගත්තට පසුව ඒ මාස 3ේ ප්‍රමාණය කියන්නේ 450,000ද මේක තියෙන්නේ මූලික බොරු. මේ 450,000ක් ලක්ෂ 1ක් කෝටි මාසෙකට. එතකොට මාස 3ක ප්‍රමාණය ලක්ෂ 4ක් ස්ටොක්ස් ආවා. හැබැයි ස්ටොක්ස් ආපුවාම එන්හාන්ස්මන්ට් එකකුත් දීපු කතාව ඔබතුමා කියාපු කතාවත් ඇත්ත. එන්හාන්ස්මන්ට් එක දුන්නේ මොකද මාස 3කින් මේක ඉවර වෙන නිසා එන්හාන්ස්මන්ට් එකක් දුන්නා. හැබැයි එන්හාන්ස්මන්ට් එක දෙනකොට අර 2021 දීපු ඕඩර් එක එක්ස්කියුට් වුණා. අවිල්ලා ඒකත් අපි බාරගත්තා. දැන් මේ තියෙන තත්ත්වය හැටියට දැන් ස්ටොක්ස් තියෙනවායි කියලා තියෙනවා 500,000 මේ ගාන හරි. 500,000 ගාන මාස 3වම මාරකට ඇති. දැන් මේ බලන්න මේ බලන්න මේ මං කියන්නේ මේ නරක සිදුවේ මේක දවසේ සිදුවේ. මෙන්න බලන්න what is arise over shortage of vital meropenem injection for treating bacterial infection. මේ දෙන්නේ කියන්නේ රවි කුමුදේ ශෙක්කනේ කණිත් එක්කෙනා සංජය වෛද්‍ය සංජය නිතරම කතා කරන එක්කෙනා. රවි කුමුදේ කියනවා මේකේ ස්ටොක්ස් නැහැ. මේ ස්ටොක්ස් මේකම ආටිකල් එක. මේක ස්ටොක්ස් නැහැ මේක ඉතා මාරන්තිකයි මේක ස්ටොක්ස් නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා රටේ වහම ගේන්නයි කියලා. ඒ ආටිකල් එකේම සංජීව කියනවා මේකට අවශ්‍ය වෙන්නේ 50000 මාසයකට 150000ක් අවශ්‍ය වෙනකොට හැබැයි මේක ස්ටොක්ස් හොදටම මේ වැඩිපුර ගෙනහලා තියෙනවා අවුරුදු 3කට ස්ටොක්ස් ගෙනහලා තියෙනවා එකම ආටිකල් එකේ දෙන්න කියනවා කතන්දර දෙකක්. දැන් මේවා තමයි ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාලාට ලැබෙන තොරතුරු මම විශ්වාස කරන ඔය කතාව කියන්නේ නැත්තේ ඒකයි. Sorry? No, no. Yeah, correct. I'm just giving you the background to it, which it must be cleared. Otherwise, I think it is rumored around that we have got ample stocks for 3 years, which is completely false. We have stocks. That's why we have got stocks. We have got stocks. We have got stocks. We have මේ දෙන්න විවිධ එකම ආටිකල් එකේ කියනවා මේ බලනකොම worries arises over shortage. අනිත් එක්කෙනා කියනවා there are too much of 3 years stocks have been taken. දෙන්නම එකම ආටිකල් එකේ මේ කියනවා. මොකද්ද මේකට අපි නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා තව දුරටත් මෙවැනි පුවත්පත්වල මෙවැනි දේවල් නිසා මේ රටේ ඉදිරි ගමන ගැන කවුරු ආණ්ඩු කරත් මම හිතන්නේ ප්‍රශ්නයක් වතුවේ. බොහොම පැහැදිලිව කියන්න ඕනේ ඒ නිසා මේ සම්බන්ධව මම ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? ඔබතුමාර කියාපු කතාව ඇත්ත ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සීල් එකක් හෝ අත්සනක් ගහලයි කියලා. ඒ සම්බන්ධව කතා කරලා එවලම මම CID එකේ ඩිරෙක්ටර්ට කතා කරලා CID එකේ මේ වෙනකොට කම්ප්ලේන්ට් එකක් කරා. CEO ලව්වත් ඒ වගේම NMR එක ලව්වත් මගේ ඉන්නව ඇඩ්වයිසර් කෙනෙක් ඇඩ්වයිස් ලව්වත් කම්ප්ලේන්ට්ස් තුනක් දවස් 4කට ඉස්සෙල්ලා ගල්ලා තියෙනවා CID එක ගැන මේක විමර්ශනය කරන්නයි කියලා. NMR එකේ CEO සහතිකයක් දීලා තියෙනවා මෙම waiver of registration කියන සහතිකේ මම දීපු එකක් නෙමෙයි මේක forge එකක් කියලා. සම්පූර්ණයෙන්ම forge එකක් කියලා. ඔහු ඒ forge එකක් කියලා දීලා තියෙන එකේ දැන් ඔබතුමා කියවනේ 22500ක් ගෙනහලා තියෙනවායි මෙහෙම විශාල මුදලක් ගෙවලා තියෙනවායි කියලා ඔය මේ 6.5 බිලියන් කියන කතාව ඔය කියවෙන්නේ. හැබැයි ගෙනහලා තියෙන්නේ 3085යි. ඒ 3085ත් මම මේ වෙනකොට withdraw කරලා සම්පූර්ණ product withdrawal එකක් කරලා තියෙනවා. සම්පූර්ණ product withdrawal එකක් කරලා තියෙනවා. එතකොට ගෙවලා තියෙනවා මිලියන 40ක් මිලියන 136යි. ඉතුරු 90 withhold කරලා තියෙනවා. ඒ supply එකේ තව payments වගේ තියෙනවා. ඒවත් withhold කරා මේක නිසා. ඉතින් මේක බලපුවාම ඔබතුමාලගේ තොලුව නරක් වෙනවා. රටේ මිනිසුන්ගේ තොලුව නරක් වෙනවා. ඒ නිසා ඒකටම සම්බන්ධ වෙච්ච තව ඉතා වැදගත් කතාවක් කියන්න ඕනේ. පහුගිය කාලේ මේ රටේ මතවාදයක් ගෙනිච්ච ස්පිරිතාල වලට යන්න එපා නොයෙකුත් කතන්දර ගණනාවක්. හැබැයි මම මේ ලංකාවේ තියෙන ප්‍රධානම ආරෝග්‍ය ශාලාවල් වල ආරෝග්‍ය ශාලාවල් වල ආයෙක් කියන්න එපා. මම කියනවට මම දන්නා මොකද්ද කියලා. ආරෝග්‍ය ශාලාවල තියෙන තත්ත්වය. දැන් ගත්තොත් ප්‍රධාන ආරෝග්‍ය ශාලාව කොළඹ OPD එකේ 149යි එකක් වැඩි වෙලා මේ මාස 9ට පාලනය කරගන්න බැරි තත්ත්වයකට නුවර 6.6ක් වැඩි වෙලා තියෙනවා. දල වශයෙන් මුළු ලංකාවේම ආරෝග්‍ය ශාලාවලට පැමිණෙන ප්‍රමාණය OPD එකට 140ක් වැඩි වෙලා තියෙනවා. දැන් අපෙන් ප්‍රශ්න කරන මේ සල්ලි දීලා තියෙනවා මුදල් ඇමතුමා කියනවා අපි එලකේෂන් එකට දීලා තියෙනවා හරියට හරි ඒක නේ වරදන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 140ක් ලෙඩ්ඩු වැඩි වෙලා තියෙනවා ස්පිරිතාලවල. ඉන්හවුස් එහෙම නැත්නම් ඇඩ්මිෂන් වලට වැඩි වෙලා තියෙනවා 127ක් ලංකාවෙම. ඒකට එක හේතුවක් තියෙනවා. හේතුවත් අපි කියන්නේ නේ ආංකම. පෞද්ගලික මැදපන්තිය සහ ඉහළ මැදපන්තිය පෞද්ගලික ආරෝග්‍ය ශාලාවලට ගියාට තව දුරටත් ඒක ෆෝඩ් කරන්න බැරි නිසා කියන එකයි මගේ විශ්වාසය. 140ක් ඒ කියන්නේ ක්ලිනිකල් මෙඩිසින්ස්. ඒ කියන්නේ අපි ගත්තොත් diabetics pressure again මාසයකට විතර ගෙහෙත්. එතකොට මේ අයවැයන් මේ සියලු දේ අපට අඩෝ ගන්න 130කින් 40කින් වැඩි වෙන්න ඕනේ. ඒ සිබ්බ සේවයම පවත්වාගෙන යන්නලා. ඉතින් මේක තමයි ඇත්ත. ඉතින් මේකට කවුරුත් කිසි කෙනෙකුට පිළිතුරු නැහැ. මේ පිළිතුරු හොයනවා නම් පිළිතුරු හොයාගන්න වෙන්නේ අපේ ආර්ථික සත්‍යවත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ නිසා මේ සම්බන්ධව මං හිතන්නේ මේ දාලා තියෙන පුවත්පත් වාර්තා නිවැරදි කරයි කියලා මං විශ්වාස කරනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ පහුගිය කාලේ මහා බිරිල්ලක් බිරුවා කණ්ඩායමක් එක්කහ වෙලා මහනුවර මරණය සම්බන්ධව අර දරුවාගේ මරණය සම්බන්ධව ඒ සම්බන්ධව ඒ ගෑනු දරුවාගේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නේ. සහෝදරයෝ දෙන්නම මාව ඇවිල්ලා මුණ ගැහිලා මාත් එක්ක කතා කරලා මාත් එක්ක වැඩ කරලා තියෙන උදවිය. දැන් ඒ දෙන්න තාමත් මේ අශෝබන සහ අමිහිරි කතාවක් මේ. මගේ මේ විපක්ෂය අපේ විපක්ෂ විසින් ගෙනලා ලද විශ්වාස භංග යෝජනයේ අවසාන දවසේ බුලත් අධ්‍යක්ෂකුත් දීලා මේ අයට ගිහිල්ලා කතා කරලා මේ පළ අපේ මන්ත්‍රීවරු දෙදෙනෙක් දන්නවා හිත් වලින් ඒ කට්ටිය කවුද ගියේ කියලා. මම ඕනම් චිත්‍ර පින්තුරුත් ඉදිරිපත් කරන්න මොන විදියකින් හරි මෙදාට එන්න වාහනයකුත් ඇරිය ඇත. මේ අයව ගෙනල්ලා මේකේ ගැලරියකේ වාඩි කරවා. එයා ආවේ නෑ මට කතා කරලා කිව්වා කළු මහත්තයා කියලා අනිත් එක්කෙන ආවා. අනිත් ප්‍රශ්න මත වෙච්ච එකන හැබැයි අනිත් ඒ පවුල කිසි කෙනෙක් ආවේ නෑ. බුලත්තක් දීලා වැඳලා ගෙන්නලා තියෙනවා කොහොම හරි යන්න මේකේ ඇවරල ගැලරියකේ වාඩි වෙලා ඉන්න මේ කියන කතාව අහන්නයි කියලා. මොන තරම් අශෝභනද විපක්ෂනාගතම මොන තරම් පහත් මට්ටමේ අර කිව්වා වගේ ප්‍රාථමික මට්ටමනොත් එහාට ගිය දේශපාලනයක් මේ කතා කරන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ මෙහෙම. ඉතින් මේ නරුමයන් මේ විදිහට දේශපාලඥයෝ කියාගෙන කතා කරන එක රටට ලැජ්ජාවක්. මේ රටේ 225ටම මේ මිනිස්සු මේ කතා කරන කතාව සත්‍යයක්. මේ වගේ කටයුතු කරන උදවිය මේ විදිහට පහත් මට්ටමකට මේ පාර්ලිමේන්තු උත්තර විතරයි කියලා කියන්න පුළුවන්ද? මේ විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධව මම හිතන්නේ මේක වැදගත් වෙනවා විපක්ෂ නායකතුමාට. මේ සම්බන්ධව ටීචි ලැබ් ඕස්ට්‍රේලියා ඒ වගේම අපේ NQ එකේ මෙන්න වාර්තාව ගෙනහලා තියෙනවා සම්පූර්ණ ක්ලියර් කරලා. මම මේක ටේබල් කරනවා. මම මේ කියන්න the convey quality status of the silvaraxin for manufactured by the Karataka antibiotics and pharmaceuticals limited, the national medical quality authority was informed that the several adverse drug reaction for the product mentioned above, the batches which caused adverse drug reactions were analyzed up to the 20th of September, which is the period that was accused of or alleged, September 23, at the National Medical Quality Assurance Laboratory, and found to be satisfactory with respect to the test done based on the results of the batch analysis. It could be said that the adverse reactions for the product is not related to poor quality. මේකේ බුරපු බිරිල්ල පෙලක්ක මේ සම්බන්ධව කියලා පොළොවේ පය ගහගෙන කෑ ගැහුවානේ මිනි මරුවයි කියලාත් කියවනේ. මම මේක ටේබල් කරනවා මේ සහතික ටික සහ ඒ සහතිකත් එක්ක ගත්ත ඇනලිසිස් රිපෝට්ස් ටික සම්පූර්ණයි. ටීජි රිපෝට් එකත් හෙටටත් දැන් අනිද්දා මට එනවා ඕස්ට්‍රේලියාවේ. ඒකත් කන්ෆර්ම් කරලා තියෙනවා මේකේ ඇනෆිලෙක්සිස් කියන තත්වය කියන්නේ සිවිය allergic situation negative wen eka US imperial college ekem man meka table karala thiyena king's college ekem table karala thiyena john hopkins ekem table karala thiyena idin meeta wadiya deyak mata karanna ba meka samanya tattwayak 0.72 fatality ekak thiyenai kiyala meka yuddhedi patang gatte mokada yuddhedi punchi heerillak athi unath infect ela merenna gatta ඊට පස්සේ penicillin haduwa penicillin warga gananawak haduna habai e penicillin wala adverse drug adverse reactions තියෙනවා. ඒක 100.012ක් තියෙනවා. ඒකට 99.5ක් බේරනකොට 100.05ක් සමහරකට ඒ ෆේටල් දිනකක් තියෙන්නට පුළුවන්. ඒ නිසා මම ඒ සම්බන්ධව මම හිතන්නේ මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම කරු විපක්ෂ නායකතුමනි සමාවෙන්න මෙ නියෝජ්‍ය කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා විසින් 2023 8/22 අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ප්‍රශ්නය මෙරට අත්‍යවශ්‍ය ඖෂධ ඒ සම්බන්ධව ප්‍රශ්නය ඔබතුමාට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම කියවන්න ඒ සම්බන්ධව පිළිතුර. ඔව් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 855ක් අතරින් 230ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග ශූන්‍ය තත්වයක් පවතින අතර items 74ක ප්‍රමාණයක් ආයතන තුල ශූන්‍ය තත්ත්වයක් ඇති වෙයි. කියන්නේ අපේ මේ වෙනකොට මේක දැන් 31ක් අද ඇවිල්ලා තියෙනවා. ඒක මේක 190කට විතර 98කට විතර අඩු වෙනවා. මේක අමතරව මේ රටේ තියෙන ආරෝග්‍ය ශාලා 1200ක පමණ ස්ටොක්ස් තියෙනවා පෙරෆරි එකේ. 70ක ඒ ස්පිරිතාලවලත් නැහැ. ඒ වගේම එසේ නම් ඒ මොනවාද ඔබතුමාලා තියෙන ප්‍රශ්නය 2023 තුන දිනට සුවස්ථා දක්ත පද්ධති අනුව ඇමනුම් එක සමග මේ ඇති මේ සමග තාලා තියෙන එක මං ටේබල් කරන්න. ජාතික ඖෂධ නියාමනයේ ඊගාව ප්‍රශ්නේ මා විසින් පත් කරන ලද කමරු නිර්දේශය අනුව හදිසි මිලදී ගැනීම වන මේ විදිහ සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. මොකද මේ වෙනකොට යම් කිසි විදියට සැටිස්ෆැක්ටරි වෙ නැත්නම් සතුටුදායක තත්ත්වයකට සංග සම්පූර්ණ නැහැ. අපිට ගේන්න පුළුවන් වෙලා තියෙනවා පහුවේ අවුරුදු දෙකේ තුනේ කොවිඩ් එක ඇති වෙච්ච පීඩනයත් එක්ක ඒවට දීපු මුල්තැන් එක්ක යම් යම් අඩුපාඩුකම් තිබ්බා. ඒ අඩුපාඩු ධර්මවතට හැරුණා. හැබැයි අපිට පුළුවන් වුණා අපි පෑ 16ක් වැඩ කරපු අවස්ථාවල් තියෙනවා. ඒ අඩුපාඩු තිබ්බා. නිලධාරීන්ගේ අඩු තිබ්බා. අපි ප්‍රතිපත්ති සාධකයන්ගේ අඩු. හැබැයි ඒ අඩුපාඩු වලට උත්තර දෙන්න අපිට හැකියාවක් ලැබුණා. මේ වෙනකොට අපි යම්කිසි සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම හදිසි මිලදී ගැනීම කියන එක නතර කරන්න තීන්ද කරලා ඒ දේ කරලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට අදාළව ඉතුරු ප්‍රශ්න වලට මම හිතන්නේ උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ දේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වට්ටාරු අත මේක යහන මේට අමතරව කියන්නේ ශ්‍රී ලංකාවේ වට්ටෝරුගත ලේඛන ඇතුළත් ඖෂධ ජීවිතාරක්ෂක ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග දැන් මේකටත් මට විහිළු කරා කවුදෝ කතා කරලා අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගේන්නේ නැහැ කියලා. හැබැයි මේකේ තියෙන ටර්මොලොජි එක තමයි මේ ඖෂධ ආයතෙන් ක්‍රිටිකල් එහෙම නැත්නම් ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය නොවන කියන එක ටර්මොලොජි එකක් යූස් කරනවා. හැබැයි ඒකෙන් තේරෙන්නේ ඒකෙන් තේරුම් ගන්න හොඳ නැහැ ඒක අත්‍යවශ්‍ය නිසා අවශ්‍ය නැහැ කියලා. ඒක ලයින් එකේ නැත්නම් ඒ ඕඩර් එකේ තුන්වෙනි තැනට තියෙන එක. ඒ නිසා ඒක ඇති වෙන්න තියෙනවා. මේ තුනටම ඖෂධ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය වේ. වට්ටෝරු ලේඛකගත අනුගත ඖෂධ 885ක් ප්‍රමුඛතා ලේඛනයේ මේ වන විටත් අර තියෙන විදිහේ තියෙන්නේ. ඊගාවට එසේනම් මේ ඖෂධවල ක්වලිටි පරීක්ෂා කර ක්වලිටි සේෆ්ටි කියන එක සම්බන්ධව අදාළ වෙන්නේ නැහැ. ඊගාව පිළිතුරත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සපයනු ලබන ඖෂධ වෙනුවෙන් සැපයුම් කරවන්න සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමක් සිදු වේද පිළිතුර නැත. යම් කිසි මට්ටමක මේක සම්පූර්ණයෙන්ම කියන්න බෑ. හැබැයි මාස දෙකකට එනකන් තියෙන බිල්පත් අපේ ශාන් සේමසිංහ මහත්මයාත් අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ගෙවීම් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ ගෙවීම් කරගෙන යනවා. අඩුපාඩුවකුත් තියෙනවා. ඒ අඩුපාඩුව සම්බන්ධවත් නිරන්තරයෙන් අපි කතා කරමින් යනවා. ඒ වගේම එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සපයනු කර ලබා දිය යුතු මුදල කොපමණද වර්තමානයේදී භාණ්ඩාගාරයේ විසින් මාස දෙකකට වැඩි දේශීය බිල්පත් නිරවුල් කිරීමට කටයුතු කර ඇත. දැනට ගිණුම් අංශය වෙත දේශීය සැපයුම් කරුවන්ගෙන් ලැබී ඇති බිල්පත් නොපෙයෝ අගය බිලියන 5.5ක් වෙනවා. මීට අමතරව තවත් බිලියන 18ක් විතර තියෙනවා. මේ 2018 19 විතර ඉඳන් ගැවපු නැති බිල්ස් වල ඇවිල්ලා තියෙනවා. ඒවත් ඉතින් මේ වෙනකොට අපි කරගහලා තියෙනවා. ඒ පව් වලටත් ඒවත් කරගෙන යනවා. ඒ නිසා මාස දෙකකට වඩා බිල්පත් මේ වෙනකොට ගෙවීමට දරදෙරේ යනුව ගෙවීම කිරීම සඳහා අත්‍යවශ්‍ය සපුරා ඇති සියලු ගෙවීම් මේ වෙනකොට මාස දෙකකට එනකම් මම හිතන්නේ ඒක IMF එකේ රික්වයර්මන්ට් එකක් not to have debts more than 2 months in all these spheres. So we are looking at that very seriously. ema mudal kadinimen piyawimen rajaya katayutu karanne de se nam me sambandhawa tiyenne bandagare magen me wanawita ihatakathawe mata mudal lada passu gewimata sidu kirimata haka me welawaye mam wara gannawada thibba 52 billion debt ekak spc ekage pamana 52 billion ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරලා bonds issue කරන්න එකතාවයකට ආවා 100 million වලට වැඩි සියලු දෙනාටම bonds issue කරා issue කරලා තියෙනවා මේ වෙනකොට ඒ නිසාම අපිට පුළුවන් වුණා බිලියන 18 කට විතර මේ අඩුව ගේන්න. දැන් අපි ඒ තත්ත්වයේ තියෙනවා. ඒ නිසා අපි ඒක බොහොම සුහදව කතා කරලා බොන්ස් ගැනීමටත් ඒ කට්ටියව පෙළඹුවගෙන ඒක කරගන්න හැකියාවක් ලැබිච්ච නිසා තිබ්බ තත්ත්වය දරුණු අතටම හැරෙන්නේ නැතුව බේරගන්න හැකියාවක් ලැබුණා. ඒ දේ කරේ නැත්නම් LC ඕපන් කරන්න බැරි වුණා. LC ඕපන් කරන්න බැංකුව වලට දීලා තිබ්බ බිලියන 20 අයිරාව ඔවුන් 110ක් ඉල්ලුව LC ඕපන් කරන්න. ඉස්සර අපිට ෆ්‍රී මාජින් තිබ්බේ. ෆ්‍රී මාජින් එක 125 කරා 50 කරා 75 කරා ඊට පස්සේ 100ට 100ක් ගෙවන්න උනා 100ට 100 ගෙවනවට වඩා ඒකට 110ක් කිල්ලුවා ඩොලර් ෆ්ලක්චුවේෂන් එකටත් තොරොත්තු දෙන්නයි කියලා. මම බැංකුවලින් කරන්නේ අපිට මේ බෙහෙත් කියලා අනුකම්පාවක් දක්වේ නැහැ ප්‍රධාන බැංකුවට. ඒකත් එක්ක තමයි මේ වැඩ කටයුතු ටික අපිට කරගෙන යන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා තවද ආයතනික නිෂ්කාශන කටයුතු සඳහා මාසකට මිලියන 300ක් 400ක් මේ තත්ත්වය සම්බන්ධව මීට වඩා මම කතා කරන්න කැමති නැහැ. ඊගාවර උක්ත 50 අහෝසි කරනවාද කියලා අහලා තියෙනවා ඔබතුමා. දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වුණ අක්‍රමිත සමංචාවලක් වීම රජ සිදු කළ යුත්තේ කඩමුඩියේ 950 ගෙන එම නොව මේකයි. දැන් SLM මේකේ ඇක්ට් එක තියෙන්නේ එක්දාස් නමසය විසි හය. දැ මේක යාපත් කාලන කළ යුතු නැද්ද කියන එක ප්‍රශ්නයක් එක්දාස් නමසය විසි හයගෙනපු යක්ටික තාමත් තියෙනවන අපි කොහරි වරදක් කරලා තියෙනවා. තවට දෙදශ පහලවේ අංක පහක්තන්න අවෂධ නයාමන අධිකාරයත් යම්යම් වෙනස් කරන් කරන්න සිතර. මොකද ඒක කෙරීගෙන යනකොට තමයි අපට තේරුණේ යම්යම් අඩු පාඩුගන් තියෙනක ති ඒක මහිතන ඒක මහලුකුට හසකුත්දම. ඒ කළ යුතු දෙයක් කියනකයි මහිතන විපක්ෂනායකතුමා පිහිතනවා එක කළ යුතුයි. එක් කරනව රහසක් නැතුව මේ සභාවටම ගෙනහල්ලා ඒ සම්පූර්ණයම ඉදිරිපත් කරලා තුමාලාගේ තවදාන යොමු කරමින් අපිට එක් කරන්න පුළුව. මෙරට සමස්ත රජයේ රෝහල් පද්ධතිය තුළ දැනට සේවේ නියුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව සහහිංග මේ සම්බන්ධව හිඟ ප්‍රමාණයක් තියෙන. මෙට සමස්ත රජයේ රෝහල් පද්ධතිය තුළ දැනට සේවේ නියුතු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23480ක් වනතර ඒ අතර හිඟ වෛද්‍ය නිලධාරීන් 1933ක්. දැන් මේක සම්පූර්ණ චාර්ට් එක තියෙනවා. මම මේක ඉදිරිපත් කරන්න මොකද මේ ඔබතුමාට බලා ගන්න පුළුවන් සභාගත කරපුවාම විශේෂයෙන්ම නිර්වින්දන ළමා රෝහල් ළමා රෝග ඒ අයගේ අඩුවක් තියෙනවා. හැබැයි අපි මේ මවාපාන එහෙම නැත්නම් දැන් මම හිතනවා හෙට මේ අනිද්දා තියෙනවා තවත් විවාදයක් බුද්ධි ගලණය සම්බන්ධව. මම හිතනවා මේක විශේෂ සාකච්ඡාවක් කරයි. මම මේ වෙලාවේ කියන්නට ඕනේ මේ මොහොත වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට ෆැකල්ටිස් 13ක් ක්‍රියාත්මකයි. අමතරව ගිය බජට් එකෙන් තවත් දෙකකට අවසර දීලා තියෙනවා. ඒකෝර අපි 500කින් 600කින් පටන් ගත්ත එක මේ නොවැම්බර් මාසේ වෙනකොට ලබන මාසේ වෙනකොට තව 1600ක් පිටබෙද ඉන්ටර්න්ස් ලැටිඩේ අය යන්න තියෙනවා. ඒකෝර ෆරින් ට්‍රේනින් වලට ගිය 680ක් තියෙනවා. අපි කියමුක 180ක් වාවේ නැහැ කියලා. අපේ 500ක් එන්න තියෙනවා. ඒකෝර 2400ක පමණ ප්‍රමාණය පැමිණීමට නියමිතයි. දැන් නොවැම්බර් වෙනවා. මේ අඩුව යම් යම් තැන් වල තියෙනවා. පෙරෆරි එකේ පෙරක් තැන් වල තියෙනවා. අපිට ඒකට විසඳුම් හොයාගන්න වෙනවා. ඒ විසඳුම් හොයාගන්න කතා කරන අය මං හිතනවා මේකට සහයෝගයක් ලබා දෙන්න ඕනේ. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයේම තනි වෙච්ච එහෙම නැත්නම් අයිසොලේට් වෙලා ප්‍රශ්නයක් නෙමෙයි මේක. It's a overall economic issue. The people are leaving the country. It is not only related to the activities of the health sector. I must say that. It is also, there are so many other contributory factors to it. It happened in 1977 period at one point because of this some other economic situations, and then the professionals that they found that there are enough. And then one solution to that, I think President J.R. Jayawardena brought a private medical faculties, and you know what happened to that. Now I have given four new medical faculties are coming up. I have given the approval. And my office was surrounded by some people, and then I spoke to them and I said, if we don't do it now, it will never happen. I know these are very unpopular sometimes at present, but one day they will say that's the only way. And if our degree, MBBS, is recognized to that extent, why not we attract from the region, produce them and ask them to take them, so that the shortages will be addressed. The way that you can address the shortage is, one is to increase the number of faculties. I think the professor will vouch for that. And the other thing is to allow the private medical colleges, because there is a huge drain of foreign exchange. I think 90% of the people or their children who are educated outside Sri Lanka, money is taken by, not by declaring to the treasury or the central bank, that they will pay, they pay with different ways rather than having going through the normal proper channels. And that's how they do. And there's a huge drain of foreign exchange. And I must also say, at this point in time, there are 3,000, I've then done a survey, 3,000 medical students who have had qualified, their qualifications from outside Sri Lanka. They are not allowed to sit for at 16, and that is one of the reasons why you need to change the, not repeal at least the amendments must be brought. I said, if the first 1,000 universities in the world, if you take the Ferguson magazine or the Times, then you will get the first 1,000 universities that are recognized in the world in the medical field. I said, if they are within that 1,000, at least allow. Because there is a rule that they must register with our institution here. Now, is the Cambridge or Yale or Princeton, no. Are they going to come and register here? They won't register. They will not, never register. So shouldn't we have that kind of amendments to allow them to be come here? Then they have said also that you cannot have any satellite. Now in Malaysia you have Monash, and then they are also trying to bring Princeton now. So all our children are going there, and the final year they'll be going to States and then maybe to Australia. So we need to find some reality, some we have to take certain action to make sure and ensure that we have sufficient and we are not short of people. Because there are people who have got children who have got 3 years and still unable to get into the medical faculty. That is after increasing from 13, I think, Honorable President Mahinda Rajapaksa's period, I think we had about 4 or 5 new faculties that we opened. I think you were involved in some of them. That's the only way. But that is not sufficient. We will have to also allow the private medical colleges to come in. We have allowed every spheres, all other disciplines are there, all other spheres are there, law, accounting, designing, everything, except the, I'm sure that the standards will have to be set out, and you will have to maintain the standards. So, Enisa, Garu, විපක්ෂනායක තුමනි ඊගාව ප්‍රශ්නය පූර්ව දැනුම් දීමකින් තොරව විදේශගත වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ගන්න ලැබෙන පියවර කුමක්ද අදාළ පරිදි නීතිමය කටයුතු තියෙනවා බොන්ඩ් එකක් තියෙනවා ඒ බොන්ඩ් එකත් ඉතින් ගෙවලා පෙලක් යනවා පෙලක් යයි බොන්ඩ් එක ගෙවන්න නැතුව යනවා නීතිමය කටයුතු කරන්නයි කියලා එක පැත්තකින් ඉල්ලනකොට අනිත් පැත්තෙන් කියනවා එහෙම කරන්න හොඳ නැහැ මේ වෘත්තිකයන්ට ඒ විදිහට සලකන්න හොඳ නැහැ කියලා මේ වෙනකොට මම කියන්න ඕනේ මේ වෘත්තිකයන් ගැන කතා කරනකොට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනවා වගේ මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා කියයි විශ්වවිද්‍යාල වල තත්ත්වය ඊටත් වඩා භයානකයි. මේ කතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මොකද ඒක බොහොම ජනතාවට කිට්ටුයි. විශ්වවිද්‍යාල දරුවන් 40,000ක ප්‍රශ්නයක් අපේ මිලියන 22ක ප්‍රශ්නයක් අපිට කතා කරන්න තියෙනවා. ඒ නිසා ඒක ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින ආර්ථික ආර්බුදයේ හමුවේ වෛද්‍යවරුන් විදේශගත වීම සිදුවන අතර ඒ සිදුවම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක්. We are not isolated in that whole debacle. Our party to it only. Right, so we need to also look at it seriously. විසිතුන ජනවාරි සිට පස්සත් උපාධි ආයතනයේ විදේශ අපි කියපු කතා ටික තමයි තියෙන්නේ. ඊළඟ I'll get to the next question. I think පවතින වෛද්‍යවරුන්ගේ හිගය සම්පූර්ණ කිරීම සඳහා විදේශ රටවලින් වෛද්‍යවරුන් ගැන්වීමට සැලසුම් කර තිබේද නැත? පැහැදිලිවම නැත. ඒ කිසියම් කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැත. ඊගාට අවුද්දේ ගැන්වීමට ඩොලර් හිඟයක් පවතින රටක විදේශ රටකින් වෛද්‍යවරුන් ඒකත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව you can rest assured we will not bring outsiders. But at some other private hospitals, I know there are certain specialities where they bring them on assignments. Basis. දැනට තිබෙන ආර්ථික අර්බුදයේ හමුවේ වෛද්‍යවරුන් දිරිමත් කිරීමට සඳහා හැකි උපරිම අන්දමින් කටයුතු කරනු ලැබේද? ඒකට කරන්න පුළුවන් මාසකට පැය 120ක අතිකාල දීමනාව දීලා තියෙනවා. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ප්‍රශ්නයක් තිබ්බා මම හිතන්නේ පෙරේද කැබිනට් මණ්ඩලයෙන් මේ ප්‍රශ්නයට විසඳන්නට කැබිනට් පේපර් එකක් දාලා ඒ ප්‍රශ්නයත් විසඳගන්න අපිට හැකියාවක් ලැබුණා. නිලේ නිවාස ගැන ප්‍රශ්නයක් තියෙනවා පළත් තැන්වල. ඒ සම්බන්ධවත් අපි අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවලින් අපිට දෙන ආධාර වලින් මම ඉල්ලා සිටිනවා නිවාස 1000ක් හදලා දෙන්න ඉස්පිරිතාල 1000ට අපිට අක්කර අඩි 500කට වගේ එන එක ස්ටීරියෝ ටයිප් එකකට එතකොට කෝස්ට් එකත් අඩු කරගන්න පුළුවන්. ඒ සම්බන්ධව පෞද්ගලික අංශයත් එක්කත් මම කතා කරලා තියෙනවා. රෙන්ට් පර්චේස් සිස්ටම් එකකට අපිට ඒ අයගේ නිවාස හදලා දෙන්න පුළුවන්ද කියලා පාටිස් දෙකක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒක ගැනත් බලනවා. විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන දීම නම් මේ වගේ නොයෙකුත් තියෙනවා කරුණු ගණනාවක් තියෙනවා. මෙතන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රශ්න වලටත් යම් යම් පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම මම හිතනවා වෛද්‍යවරුන් පමණක් නොව අද වෙන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ හෙද හෙදියන් මේ සම්පූර්ණයෙන්ම බ්‍රේන් ඩ්‍රේන් එක ගැන තමයි කතා කරන්නේ. මේ සම්බන්ධව අපි පොදුවේ ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සම්බන්ධව ප්‍රශ්නයක් නැගෙනවා නම් ඒකට උත්තර දෙන්න සූදානම් මම මාගාව සම්පූර්ණයෙන්ම විස්තර තියෙනවා. ඊගාවට පසුගිය 20 වෙනිදා ඔබතුමා විස්පක්ෂනායකතුමා විසින් ගරු අගමැතිතුමාගෙන් ඇහුවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙත් වඩා තියෙන ත්‍රිපෝෂ සහාය සම්බන්ධව කරත් මම පිළිතුරු දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න ඕනේ. මොකද මේක දීර්ඝ ප්‍රශ්නයක් මෙතුමාගේ මේ පිටු 6ක් 8ක් තියෙනවා. ඉතින් ඒකට මම යම් උත්තරයක් හෝ සාධනීය කරුණුත් එක්ක ලබා දෙන්නට ඕනේ. එතුමා විසින් විමසා තිබුණු හම්බන්තොට මහ රෝහලේ සේවයේ නියුත නිර්වින්දන වෛද්‍යවරයා නොදන්නා සේවය හැරයාම. දැන් ඔබතුමා මෙතන හිටියත් මෙතන කවුරු හිටියත් කාටවත් නොදන්නා ගියාම අපිට කරන්න තිතුරු වෙලා තියෙන්නේ මොකක්ද? ගන්න පුළුවන් නීති මේ තත්ත්වයන් සහ ඒකට රිප්ලේස්මන්ට් එකක් ළඟින්ම තියෙන තැනකින් తాවකාලිකව ලබා දීලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක. වෙන විසඳුමක් ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම සූදානම් මේ ගැන සලකලා බලන්න. දැන් කාටවත් නොකිය ගිහිල්ලා එවලා SMS එකක් එවලා තියෙනවා. SMS එකක් එවලා තියෙනවා මම ගියෝ කියලා. ගියේ. ඒකට ඔබතුමා හිටියත් මම හිටියා. වයිතන්නේ කරන්න පුළුවන් දේ කොහක්ද කියන එක පටක් කියලා දුන්නොත් මට තේරෙන්නේ නැති කෙනින්ද යහන්නේ. අපිට පුරුවන් දේ තමයි ළඟම තියෙන ඊගාව ස්පීතාලේ දැනට ශ්‍රයා කරගන්න කටයුතු කිරීම. ඒ නිසා එතුමා විසින් අසා තිබෙන හම්බන්තොට මහ රෝහලේ පූර්ණකාලීනව කටයුතු කර සිටින නිර්වන්දන වෛද්‍යවරයා 2023 දින රට හැර ගොස් ඇත. මෙම ඉවත් වීම සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ හම්බන්තොට මහ රෝහලට නොදන්වා රට හැර ගිය WhatsApp පණිවිඩයක් මගින් දන්වා ඇත. ඔබට මෙම අනපේක්ෂිත තත්ත්වය වාර්තා වූ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් තංගල්ල මූලික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාට හම්බන්තොට මූලික රෝහලේ රාජකාරී ආවරණය කරන ලෙස දන්වා ඇත. ඔහු එම කටයුත්ත කරනු ලබයි. මෙම රෝහලේ දෛනිකව සිදු කරන ශල්‍යකර්ම සිදු කරන අතර විශේෂත්ව වූ ශල්‍යකර්ම සඳහා පමණක් මාතර හෝ කරාපිටිය රෝහල වෙත ගිලන් රථ මගින් රෝගීන් යොමු කරයි. දැනට රාගම ශික්ෂණ රෝහලට తాවකාලිකව අනුයුක්තව සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය හම්බන්තොට මහා රෝහලට පූර්ණකාලීනව අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මේ වෙනකොට ක්‍රියා කරලා තිබෙනවා. ඒ විදිහට තමයි කොළඹ ජාතික රෝහලේ PET ස්කෑන් එක යන්ත්‍රය ක්‍රියාකාරී වන මෙතෙන්. දැන් මේක මට මතකයි මේ අර විවාදයේ වෙලාවෙත් ගත්ත අරගෙන මම ඒකට උත්තරයක් දෙන්න තිබ්බා. කාලයම අධි හොඳ උත්තරයක් දී ගන්න බැරි වුණා. PET ස්කෑන් එක දැන් මෙතන වෙලා තියෙන්නේ PET ස්කෑන් එක ගත්තාම PET ස්කෑන් එක ක්‍රියා කරන්නේ නෙමෙයි එදාට ඉස්සෙල්ලා දවසේ පෝය දවසේ. දැන් PET ස්කෑන් එකට අවශ්‍ය ලික්විඩ් එක එහෙම නැත්නම් කිමිකල් ලික්විඩ් එක ඩිරෙක්ට්ලි ගේන්නේ ඉන්දියාවෙන්. ඒකට තියෙන්නේ පෑය 3යි. ටයිම් බවුන් කිමිකල් එක. ඒකට ඒකට ස්පෙෂල් පාත්වේ එකකුත් හදා ගන්නවා. ඒක එතෙන්ද කියන්නේ. පෝය දවසේ ඒක නැති නිසා පෝය දවසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මේ මම හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් කිව්වේ එදා මේක වහලයි කියලා. විපක්ෂ නායකතුමත් කිව්වා මේක එදා වහලයි කියලා. ඒක තමයි මම අහලා තියෙන ප්‍රශ්නේ. ජාතික රෝහලේ PET ස්කෑන් යන්ත්‍රයේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. එය සෑම බදාදා දිනකම රෝගීන්ගේ පරීක්ෂණ සිදු කරයි. එම අංශයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් වශයෙන් රේඩියෝග්‍රාෆර්ස් 3 දෙනෙකු සේවයේ යොදා සිටි අතරින් එක් අයෙකු විශ්‍රාමගෙන ඇත. අනෙක් යන්ත්‍රකරුවන් රාජ්‍ය පරිපාලන 14/2022 චක්‍රලේඛන අනුව අනුමත විදේශ නිමාඩු ලබාගෙන ඇත. මේ තමයි ජාතික රෝහලේ අනුමැති කාර්යාලය මණ්ඩලයේ විකර්ණ තාක්ෂණ ශිල්පීන් රේඩියෝග්‍රාෆර්ස් 104 දෙනෙක් සිටිනුනට සිටිය යුතු අතර කාඩර් එක 71යි ඉන්නේ. එතන අපි මේක ෂිෆ්ට් වැඩපිළිවෙලක් කරනවා. මොකද ඒකේ අඩුපාඩුවක් තියෙන නිසා. ඒ වගේම ඊගාව ප්‍රශ්නය තමයි තවද ඉදිරියේදී බඳවා ගැනීම නියමිත යන්ත්‍ර ක්‍රියාකරුවන් ජාතික රෝහලට අනුයුක්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කරෝ කතා නියෝජ්‍ය කතානායකතුමා ඊගාව ප්‍රශ්නේ තමයි වැදගත්ම. ත්‍රිපෝෂ සමාගම පෝෂදායෙහි බිස්කට් නිෂ්පාදනය කිරීමට ගෙන්වා ඇති යන්ත්‍රණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබෙන බවත් එය ජාතික අපරාධයක් ලෙසත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි. එතුමා සඳහන් කළේ මෙය 2020 වසරේ ගෙන්වා ඇති අතර යන්ත්‍රයට ගොඩනැගිල්ල හා පුහුණුවට රුපියල් මිලියන 344ක් වැය කර තිබෙන බවයි. ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා කියන්න ඕනේ මෙම යන්ත්‍රය මෙරට ගෙන්වීම සඳහා 2019/8/20 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඇත්තේ එවකට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ රාජිත සේනරත්න එතුමා විසින් ඔබතුමා කරපු චෝදනාව වැරදි නිවැරදි කරන්නට ඕනේ. ඒ කැබිනට් ප්‍රතිකාරත් මම ටේබල් කරනවා. ඔබතුමාත් ඒ කැබිනට් එකේ හිටියා. එය අමාත්‍ය රාජිත සේනාරත්න එතුමා විසින් මීට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ 2019/9/18 වැනි දිනය. මෙම ප්‍රශ්නය අසන ගරු විපක්ෂ නායකතුමාද එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි. අමාත්‍ය මණ්ඩල සංදේශයේ නම් කළ සෝකෙන් ටෙක් කම්පැනි ලිමිටෙඩ් එම යන්ත්‍රය ගෙන්වීම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ පරිදි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ඉපයුම් තුලින් වැය කිරීමේ පදනම මතයි. ටෝන් යෝන් ඉන්කම් ඇන් බ්‍රීත් දැට්ස් අ කැබිනට් නෝට්. I have the cabinet note. I'll tell you. අදියර 4කින් අදාළ ගෙවීම සිදු කර ඇති අතර එම විස්තරය ඇමනුම් සහිතව ඇත. මෙම යන්ත්‍රයේ පුහුණු වීම සඳහා එවකට මෙම ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්හා එවකට කලමනාකාරීත්වයේ 3 දිනකු 2019/10/16 සිට 27 වෙනි දින දක්වා දින 11ක් ජපානයට ගොස් තිබූ අතර ඒ සඳහා රුපියල් 53,48,946ක් වැය කර ඇත. ඒක සිලෙක්ට් කරලා තියෙන්නේ එවල එකවර හිටපු ඇමතුමා. එතුමාගේ ලේකමුයි තවත් හතර දෙනෙක්ගේ ගිහිල්ලා තියෙනවා මේකට ඔක්කොම 11 දිනක් ගිහිල්ලා තියෙනවා. 5.5 මිලියන් වියදම් කරලා තියෙනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ 2009 වසරේ බව විපක්ෂ නායකතුමාට මම සිහිපත් කරන්න කැමතියි. මෙම යන්ත්‍රය 2020 ජූනි 8 වෙනිදා ත්‍රිපෝෂ සමාගමෙන් ලැබී ඇති අතර බිස්කට් නිෂ්පාදනය කිරීමට මෙම යන්ත්‍රය ලැබීමට ගොඩනැගිල්ලක් තිබුණේ වෙයි. ඒ ත්‍රිපෝෂ ආයතනය තුල ගෙන ඇසියොම්. ඒ කියන්නේ මේක මැෂින් එක ඕඩර් කරනවා ගොඩනැගිල්ල හදන්නේ නැතුව. දැන් මැෂින් එකක් එනවා පුහුණු කරපු අයත් තාම ගොඩනැගිල්ලක් නැහැ. ඒ ගොඩනැගිල්ල නැති වෙනකොට තමයි අපි බාරගත්තේ මේ වැඩ පිළිවෙල. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලන්සෝ ආරාධනා කැඳවා ඇත්තේ 2020 මේ මාසය යන. එතකොට තමයි අපි මෙතෙන්ද සම්බන්ධ වෙන්නේ වර්තමාන රජ. වසරක් සදා පිරිනම ඇත්තේ 2020 අගෝස්තු මාසයේදී. මෙම කාලය තුළ රටේ කොවිඩ් වසංගතයේ තත්ත්වයත් පැවතීම නිසා යන්ත්‍රය ස්ථාපිත කිරීමට ජපානයේ සොකන් ටෙක් කම්පැනි ලිමිටඩ් ආයතනයේ ඉංජිනේරුවන් ත්‍රිපෝෂ ආයතනයට ගෙන්වා ගැනීම අවහිර තිබූ බැවින් 2022 අප්‍රේල් මාසයේදී නවනොකට කෙල්ල අවසන් කරන්න අපිට හැකියාවක් ලැබුණා. මොකද කොවිඩ් වෙනකොට උන් ආවේ නැහැ. ජපනිස් ටෙක්නිෂන්ස්ලා ආවේ නැහැ. මේකල බඩේරුම් ප්‍රසම්පා දුෂ්කර වීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අනිහිත ඇත. යන්ත්‍රය ස්ථාපිත කර ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියේ වැඩ කටයුතු අවසන් කර 2023 ජූලි මාස 10 වෙනි දින මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ සමාගමේ අලවිසල්හරහ වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. එතැන් සිට මේ දක්වා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කර ඇත. ඔබතුමා කියවනේ මේක මේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර වෙලා මේක වහලයි කියලා. ඒ නිසා මේක දෙන්න ඕනේ හැබැයි මේ ලදරුවන්ට වැඩිහිටියන්ට නෙමෙයි. මම මේ පැකට් දෙකක් ගෙනාවා ලදරුවෙක් නුනත් ඔබතුමාට මේක බලන්න පුළුවන්. මේකේ ඩේට් එකක් දාලා තියෙනවා මේ නිෂ්පාදන දිනය. ඒක ඔබතුමා මේ කියලා තියෙන එක යම් වැරදි තොරතුරක් ඔබට ලැබිලා තියෙනවා. මේක වහලා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා. මේක කරුණා කරලා ලබලා දෙන්න මේ අපි විපක්ෂ නායකතුමාට. ප්‍රොෂන් මේකේ ඩේට් එකක් තියෙනවා, ප්‍රොඩක්ෂන් ඩේට් එකක් තියෙනවා. ලදරුවන්ට පමණයි තියෙන්නේ ඉඳ මේක ඒ වුණාට කන්න පුළුවන්. මේකල බඩේ No, first I thought, because he's the one who has raised the question, so I thought it's my courtesy to provide that to the person who has raised the question. If you request me, I'll bring 225 packets and give it to each of them. No, I will start from me. This is better, no? Right? Because I'm the one who is making the commitment saying that this is in production and it is in the market now. And it is the date to the production is also there. Although it is only for children, I think the leader of the opposition also can taste it and no harm. Okay. So, විසිතුන ජූනි මාස දෙකම මෙම නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ සමාගමේ අලිවිසල්හරා වෙළඳ පොළ ගිහිලා තියෙනවා. 2023 සැප්තැම්බර් 10 වෙනි දින මේ නිෂ්පාදනය කැලරි බාර් බිස්කට් වර්ගයේ අලෙවි කර රුපියල් 425,920ක ආදායමක් උපයා ඇති බව ත්‍රිපෝෂ සමාගම පවසයි. මෙම බිස්කට් දිනකට 10,000ක නිෂ්පාදන ධාරිතාවක් පවතින අතර අපේක්ෂිත මාසික අලෙවි ආදායම රුපියල් මිලියන 15ක් බව සඳහන් කරන්න කැමැතියි. ඒ නිසා දැන්ටත් මේ නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක වෙනවා. අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. කිසිම දෙයක් මේකේ අඩුවක් වෙලා නැහැ. ඒ නිසා ගරු විපක්ෂ වරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ සම්බන්ධව මේ කියන්න තියෙන්නේ මෙපමණයි. ඒ නිසා සිෆරෙක්සින් ගැන දැන් ඔබතුමාට කිව්වා. විශේෂයෙන්ම අර මරණය සම්බන්ධව පෙරදෙනී ඇති වෙච්ච තත්ත්වය වාර්තාව ගාථාගත කරලා තියෙනවා. ඒ වගේම හියුමන් ඉමග්ලිමීන් ගැන ඔබතුමා කිව්වා. ඒකේ තියෙන සාවද්‍යභාවය ගැන කිව්වා. මේ පුවත්පතේ සඳහන් කරලා තියෙන මිලියන 650 එහෙම නැත්නම් මහා විනාශයක් කියන එක නතර කරලා තියෙනවා. මේ වෙනකොට ඒක CID එකට එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විභාග වෙනවා. ඒක කිසිම පැකිලීමකින් තොරව අපි ඒ කටයුත්ත කරලා තියෙනවා. ඉතින් එහාට යම් කිසි වැඩක් කරන්න තියෙනවා නම් ඒ සම්බන්ධවත් මම කියන්නේ මේ සෞඛ්‍ය කියන එක මම මගේ අවසාන කතාවේදීත් එදා කරා. මේක ඉතාම සංවේදී තැනක්. මේක මම හිතන්නේ පාට කොළ නිල් රතු පාටක් කියලා එකක් මම විශ්වාස කරන්නේ සෞඛ්‍යයට. ඊට වඩා සංවේදී කරුණක් නිසා අපි සූදානම් ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ගේ අදහසක් වඩා හොඳ අදහසක් තියෙනවා නම් දැන් විපක්ෂ නායකතුමා මම යන ලීනියර් ඇක්සලරේටර් ගැන කිව්වා. ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. කොබල්ට් එක ගැන ලොකු උනන්දුවක් තියෙනවා පළක් අයට. ඉතින් මේක අපි දන්නවා. ඒ නිසා තමයි මම කිව්වේ සම්බන්ධව කටයුතු කරන අතර ඒ සියලු කරුණු මේ සභාවට ලබලා දුන්නාම මේ සභාව විසින් ඒක ගැන හොයලා බලන්නට පුළුවන් සත්‍ය තත්ත්වයක්ද නැද්ද කියන එක. ඒ අනුව ක්‍රියාත්මක කරමු. ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්න නැගුවාට. මට අවස්ථාවක් ලබලා දුන්නට මේ වැරදි පුවත් මේක යන්නේ. මම අමාරු වැඩ කොටසක් කරලා තියෙනවා. NMR එකේ 26 දෙනෙක් එක දවසෙන් අයින් කරා. මේක අමාරු දෙයක්. කරන්නම් බැහැයි කිව්වා. ඩොසියස් යනවා අවුරුද්ද 2, 3, 4, 5. ඒක තමයි එකම ප්‍රධානම හේතුව මේ බෙහෙත්වල මිල වැඩිවීමට ප්‍රධානම හේතුව. මොකද එක්කෙනෙකුට විතරක් රෙජිස්ට්‍රේෂන් එක දෙනවා, අනිත් අයට දෙන්නේ නැහැ. ඒක වෙනස් කරා. දැන් මේ වෙනකොට ඒක වෙනස් වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් ඉතාමත්ම තරඟකාරීත්වයකට යනවා. ඒ නිසා හදිසියේ මිල දීම ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. ඉතින් මේක වඩා සාධනීය තරඟකට මේක මේ මොහොතේ ගේන්න බෑ. ප්‍රේම ශක්තිය දදලා මම ගේන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබ තමට. අමාත්‍යංශනේ. ක්‍රියල් මැත්ත.
මම දැන් අපි මේ කෙහෙලිය මැත්තුවා කිව්වා මේ වෛද්‍ය පීඨ ගල්නාව කෙතුමා අනුමත කරලා තියනවා කියලා පුද්ගලික ප්‍රයිවට්. මේක ඇත්තද මේ මේ ඔය ඔබතුමාගේ උසස් අධ්‍යාපනයට බාරයි අපි තිතිය ඇත්ත වශයෙන්ම
නෑ මේ මේ වෙනතුරු පෞද්ගලික මේ වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළා නෑ. ආයතනපත් දාලා තියෙන පුළුවන් මේ මේ මෙඩිකල් කවුන්සිල් එකට. ඒ ටික කරලා ඇති. හැබැයි එතුමා මුලින් සඳහන් කළේ වෛද්‍ය පීඨ දැන්ට 12ක් තියෙනවා. 13 වෙනි එක ඌව වෙල්ලස්ස හැටියට ඉල්ලීමක් කළා තියෙනවා.
කිව්වා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එතුමා නිර්දේශ කළා තියෙනවා. ඒත් මම උසස් අධ්‍යාපන පැත්ත වගේ අහන්නේ ඒක රජයේ ප්‍රතිපත්තියද කියලා එච්චරයි.
නෑ නෑ. තාම උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතියක් දීලත් නෑ. අපිට ඉල්ලීමක් කළාත් නෑ. ඒක වෛද්‍ය සභාවට ඉල්ලීමක් කළා තියෙනවා. මූලික ඉල්ලීම. එච්චරයි.
දැන් බබත් උසස් අධ්‍යාපන
කමිටුවේ
කටයුතු කරුවා. මේ අයිතිය තියෙන්නේ මේ අයිතිය තියෙන්නේ මේ UGC එකට. එතකොට නෑ මම මේක අහන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. එතුමා ගිය ආණ්ඩු කාලේ සයිටම් එක පටන් ගත්තා. එතකොට අපි ඇවිල්ලා ඒක කරගෙන යනකොට තබුන්නාසලා විරුද්ධ වුණා. ඉතින් විරුද්ධ වුණා. එදා කාලෝපස් එක ඔබතුමත් එක්ක අරලීගා මන්දිරේට ඇවිල්ලා රාත්‍රියේ කෑම කාලා ෂොට් එකකුත් දාලා ඔබතුමා එකඟ වුණා. කාලෝ එකඟ වුණා. ඇත්තම කතාව ඒක කාලෝ මොස් එක එකඟ වුණා. මෙතුමාගේ ඇත්ත වශයෙන්ම මොකද පෞරුෂත්වය නිසා බෑ කියන්න බෑ. කාලෝ එක එකඟ වුණා. හරි. ඒකනේ උනේ.
හරි.
ඊට පස්සේ අපේ ආණ්ඩුව ඇවිල්ලා මේ සයිකල් එක කරගෙන යනකොට මට කොච්චර බැනද ඕගොල්ලෝ? කොච්චර බැනද? මම හිතපු ජනාධිපතිතුමාට කිව්වා මේක අයින් කරන්න එපා. නමුත් හිතපු ජනාධිපතිතුමා බය වෙලා ඒක වහලා දාන්න කටයුතු කෙරුවා. වහලා මාසයක් යනකොට ශේෂාධිකරණයේ තීන්දුව ආවා සයිටම් එක නිත්‍යාට කුලයි කියලා. විශාල පාඩුවක් උනේ. දැන් එදා මේගොල්ලෝ සයිටම් එකට විරුද්ධලා දැන් කියනවා එකක් නෙවෙයි හතරක් පටන් ගන්නවා කියලා. ඉතින් මම අහන මේක රජයේ ප්‍රතිවක්තියද?
බොහොම ස්තුතියි ඔබට. ගරුසාව කැමතිවා.
බයිතර මේ අපිට එක තැනකට එන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ඔබතුමා කිව්වේ එදා විරුද්ධ වෙච්ච එක. ප්‍රෙසිඩන්ට් ජේ.ආර්. ජයවර්ධන කොහෙද අපේ මේ වැලිගම වත්තල තියෙන අපේ ආරෝග්‍ය ශාලාවේ මාධ්‍ය ප්‍රකාශයත් කරලා ඔක්කොමත් කරලා ඒක එවකට හිටපු වෛද්‍ය සංගම්මයක්වත් කතා කරලා ඔක්කොම එකඟ වෙලා එළියට බහිනකොට මයික් අල්ලන නොටිකුවනේ අපි වරුද්දයි කියලා. ඉතින් ඔබතුමා දන්නවනේ. ඉතින් එතකොට මේ කොළ නිල් රතු පහට ඔක්කොම එක්කෙනෙක් ගේන කොට අනිත් අය විරුද්ධ වෙලා තියෙන එකනේ කියවෙන්නේ. ඉතින් එතකොට මේක එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ. අර 225 ගැන කතා කරන එක එතකොට සත්‍යයක් වෙනවා. ඒ නිසා අඩු ගානේ දැන්වත් මේ යථාර්ථය තේරුම් අරන් අපි මේ වැඩේ කරමු. අපි කියන්නේ UGC එකෙන් බාහිරව මේක කරන්න යන්නේ. මොකද ඒ තියෙන UGC එකෙන් අබාකරු කතා අර එතකොටමනේ මම පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. UGC එකේ ඔය කියන කතාව ඔබතුමා උසස් අධ්‍යාපන ඇමතිතුමා හැටියට හරි. අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ෆින්ඩස් කියන ආයතනය ඕස්ට්‍රේලියාවේ තමයි අපේ ඇක්‍රිඩිටේෂන් එකට එන්නේ. එතකොට ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ UGC එකෙන්. ඒක වෙනස් ක්‍රමවේදයකින් ගේන්නේ. මෙතුමාටත් ඒක දන්නවා. අපි ජොයින්ට් කැබිනට් පේපර් එකකුත් දාලා තියෙනවා. ඉතින් යම් අවස්ථාවක ඔබතුමාලා විරුද්ධ වුණා, තවත් අවස්ථාවක අපිත් විරුද්ධ වුණා. දැන් දෙකොල්ලොම එක්කස් වෙලා මේකේ අවශ්‍යතාවය තේරුම් ගන්න තියෙනවා. ඒකට 225ම අර කියන කතාවේ පොඩි අත්තකුත් තියෙන අඩු ගානේ 225ටම දැම්මම දැන් අඩු ගානේවත් තේරෙනවා නම් මේ වැනි දෙයක් හොඳයි කියලා මං සතුටු වෙනවා.
හරි බොහොම ස්තුතියි. කරුණාතිලක මහත්මයා.
මේ සෞඛ්‍ය මහත්මනි ගාල්ල කරාපිටියේ ළමා හෘද රෝග ඒකකයේ හිටපු විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වුණා. මාස දෙකකට විතර ඉස්සෙල්ලා මම ඔබතුමාගෙන් මේ ගැන ඇහුවා. ඔබතුමා කිව්වා ඒක ඇත්ත සංවේදී කාරණයක්. මේ දරුවන්ට මේක බලපානවා. ඒ නිසා අද නැත්තම් හෙට විශේෂඥ වෛද්‍යවරයෙක් ඒකට අනුයුක්ත කරනවා කියලා. දැන් මාස දෙකකට වැඩි තාමත් වෙලා නැහැ.
හොඳයි.
මේ ඔහු විශ්‍රාම ගියා. 63 පසුව. ඔව් විශ්‍රාම ගියා. ඒ නිසා ඒක ඉතාමත්ම හරිම අඩු. ඒ කියන්නේ මේ ළමා හෘද රෝග විශේෂඥ අපේ නුවර නගරාධිපතිගේ පුතා හිටපු ගම්පොළ ගුණතිලක ඉස්සන්. He was in Canada. And he came back and he worked till 63 and he had to go on retirement. So we are trying to find somebody. මං ඇත්ත ඔබතුමා කියපු එක ඇත්ත මම ලබලා දෙන්නම් කිව්වා. නමුත් අපි අනිවාර්යයෙන්ම හැකියක්මනින් මේක ලබලා දිය යුතුයි. කරාපිටිය වගේ පළාතනම ඉන්නේ ඒ මං හිතන්නේ එක්කෙනයි හිටියෙත්. ඒ ගැන අපේ අපි අනිවාර්යයෙන්ම අපේ අවධානය තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට තියෙන මෑන් පවර් ඉෂුව එකක් ඇත්තටම තියෙනවා. ඉතින් අපි මේක මේ හංගල කියන දෙයක් නෙමෙයි මම මේකයි කියන්නේ. මේ මෑන් පවර් ඉෂුව එක තව එකක් තියෙනවා. කරුණාකරලා තේරුම් ගන්න එක දෙයක්. මේක සෞඛ්‍යයටම තනිකරම හේතු කරන එකක් නෙමෙයි. මේක බොහොම පැහැදිලිව රටේ තියෙන විවිධ හේතුන් නිසා ඇති වෙන තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වයට යම් පිළියමක් හදා ගන්නට ඕනේ. පිළියම් ගණනාවක් මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයෙන් පසුව මොකද පඩි නඩි වල ප්‍රශ්නයක් තියෙනවා, දීමන වල ප්‍රශ්නයක් තියෙනවා, ටැක්ස් ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි
විදිහක්
ඔබතුමා එදා කිව්වේ හෙට නැත්තම් අනිද්දා වෙනකොට යනවා කියලා. දැන් මාස දෙකක් වෙනවා. ඉතින් අනිත් උත්තරත් ওই වගේ වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා.
සාවද්‍ය විදියට ගන්න එපා. අරමුණ බොහොම පැහැදිලි. අරමුණ තිබ්බ හැකික්මනින් එතෙන්ද යවන්න. මම ඔබතුමාට ඉතාමත්ම හොඳින්ම කතා කරලා තමයි කිව්වේ මේ ප්‍රශ්නේ ඇත්ත 100%ක් මම පිළිගන්නවා. ඒකට පිළිතුරක් හදා ගන්න ඕනේ කියලා. හැබැයි මට මවන්න බෑ. මම ඉච්චියේ පුළුවන් තරම් ඉක්මනින් තව තැනකින් හරි අවශ්‍ය පළක් තැන් වල ඉන්නවා. අර ඩිස්ට්‍රිබියුෂන් මැල් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා කාඩර් එකේ. එවැනි දෙයක් හරි කරන්න. නමුත් ඉතින් ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒක මේ මගේ හිතාමතාව ගාල්ලට ඒක මේ කරපු නැති එකක් නෙමෙයි. හැකි ඉක්මනින් මේ දේ කරලා
දැන්.
ඉතින් මට මවන්න බෑ. මම ඉන්න අය තමයි ගේන්න ඕනේ. පිටරටින් ගේන්නත් එපයි කියලා තියෙනවා මේ විපක්ෂ නායකතුමා.
හොඳයි බොහොම ස්තුතියි. තිලිපදාරජමතුම්
ඔබතුමාට අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මම අහන්න කැමතියි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා හම්බන්තොට මහරෝලට විශේෂඥ වෛද්‍යවරු ලබා දීමට දැන් කටයුතු කරලා තියෙනවා කිව්වා. තංගල්ල රෝහලට ලබා දෙන කටයුතු කරලා කියලා ප්‍රකාශ කරා. මම එකක් මතක් කරන්න ඕන ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, අර තිස්සමහරම් උඩවිල මාතෘ නිවාස සහ ග්‍රාමීය රෝහලේ ඒ දැන් මාස 3ක් විතර වෙනවා ඒක වහලා ග්‍රාම සේවක සංහතක ගම්මානවල අහිංසක මිනිස්සු ප්‍රතිකාර ලබන ග්‍රාමීය රෝහල. ඉතින් ඒක තාම ඕපීඩී එකත් මාතෘ නිවාසත් විවෘත කරලා නැහැ. මාස 3ක් වෙනවා. දැන් මම එදා ඔබතුමාට ඉදිරිපත් කර වාර්තාවේ මම ඉදිරිපත් කරා දා. ඉතින් පොඩ්ඩක් ඒක ගැන හොයලා බලලා ඒක කික්මනින්
කියලා
මම ඔබතුමාගේ ඉල්ලීමක්
කරනවා. හොඳයි. ඒක කරා ඔබතුමා ගැන හොයලා බලපන්.